මීළඟට ගරු ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය ඔබතුමීට විනාඩි 9 කාල සීමාවක් ලැබෙනවා.
මුල්ලාසන ආරොඩ්ඩ මන්ත්‍රීතුමනි බොහොම ස්තුතියි කාලය ලබා දුන්නාට. අද අපි ඇත්තටම සාකච්ඡා කරන්නේ කෝප් කමිටුව විසින් ඉදිරිපත් කරන වාර්තාව. කෝප් කමිටු සමාජිකයෙක් හැටියටත් මම හිතන්නේ දීර්ඝ වශයෙන් මේ කෝප් කමිටු වාර්තාව ගැන සහ කෝප් කමිටු ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡාවක් ආවා අද පාර්ලිමේන්තුව තුළ අඩු ගානේ අඩු පක්ෂයේ කෝප් කමිටු සමාජිකයන්ගේ පැත්තෙන්. නමුත් මම හිතන්නේ අපි පොඩ්ඩක් තේරුම් ගන්නට අවශ්‍යයි මේ මම මොකද මේ අද උදේ ඉඳන්ම මතුවෙන විශාල ගැටළු ප්‍රමාණයක් තියෙනවා කන්ටේනර් සිද්ධිය ගැන, ඊට පස්සේ වෙනත් වෙනත් ආයතන ගැන. රජයේ පැත්තට ඇඟිල්ල දික්ු කරමින් මේ විපක්ෂයේ පැත්තෙන් චෝදනා ප්‍රමාණයක් මතුවෙමින් තිබෙනවා. මුල්ලසනාරුවට මන්ත්‍රීතුමනි, කෝප් කමිටුව කියන එක මේ පාර්ලිමේන්තුවේ කාරක සභාවක් හැටියට 1979 සිට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපි තේරුම් ගන්නට අවශ්‍ය දේ තමයි මේ කෝප් කමිටුව කියන්නේ පොදු ව්‍යාපාර, රාජ්‍ය පොදු ව්‍යාපාර සම්බන්ධයෙන් තීරණාත්මක ප්‍රතිපත්ති වෙනසක් සිදු කරන ලද රජයක් යටතේ පාර්ලිමේන්තුව තුළ ඒ සඳහා යම් වාර්තා කිරීමකට ලිමිට් කරලා. ඒ කියන්නේ අපි මේ කෝප් කමිටුවේ ලිමිටේෂන් එක, එහෙම නැත්නම් සීමා සහිත බව, දැන් අපි අද මේ කතා කරලා අපි කොහොමද මේක වර්ධනය කරන්නට බලාපොරොත්තු වෙන්නේ කියන එක. නමුත් අපි තේරුම් ගන්න ඕන දේ තමයි 77 පත් වෙච්ච ජයවර්ධන රජය විසින් රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කරන දිශාවට රැගෙන යන අතරතුර තමයි කෝප් කමිටුව කියන එක පාර්ලිමේන්තුවේ ඉතාමත් සීමිත වාර්තා කිරීමේ බලතලයක් සහිතව ස්ථාපිත කරන්නේ. එතකොට කෝප් කමිටුව කියන එක ඇත්තටම ජනතාවගේ අවධානයට යොමු වෙන්නේ මීට අවුරුදු 10කට විතර පෙර කෝප් කමිටුව විසින් සිදු කරන ලද විමර්ශන හේතුවෙන් තමයි කෝප් කමිටුව ජනතාවගේ අවධානයට යොමු වෙන්නේ. මම හිතන්නේ ඊට පෙර, මං හිතන්නේ ඕන කෙනෙකුට නිවැරදි කරන්න පුළුවන් මං වැරදි කියලා හිතනවා නම් ඊට පෙර කෝප් කමිටුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් එතරම් දැනුවත්කමක් හෝ අවබෝධයක් පොදු ජනතාව තුල තිබුණේ නැහැ. එක කාරණයක් වෙන්න පුළුවන් කෝප් කමිටුව ලයිව් මේ රෙකෝඩ් කරලා ජනතාවට පෙන්වන්නට පටන් ගැනීම. නමුත් ඒ කාලය තුල කෝප් කමිටුවේ ක්‍රියාකාරීත්වය ගැන ජනතාව පැහැදීමකුත් තිබුණා. එතකොට අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ කෝප් කමිටුව කියන එක රාජ්‍ය ව්‍යාපාරවල රාජ්‍ය ව්‍යාපාර ආරක්ෂා කර ගැනීම සඳහා, එහෙම නැත්නම් රාජ්‍ය ව්‍යාපාර කියන එක තිරසාර ලෙස පවත්වා ගැනීම සඳහා අවශ්‍ය උපකරණයක් බවට පත්වන්නේ නිශ්චිත දේශපාලන අදහසක් සහිතව රාජ්‍ය ව්‍යාපාරවලට මැදිහත් වෙනවා නම් විතරයි. ඇත්තටම අපිට පේන දේ තමයි ඉතිහාසයේ දීර්ඝ කාලයක් තුල කෝප් කමිටුව කියන එක පාවිච්චි වෙන්නේ නැහැ රාජ්‍ය ව්‍යාපාරවල කාර්යක්ෂමතාවය තහවුරු කරගන්නත්, රාජ්‍ය ව්‍යාපාරවල ලාභදායීත්වය තහවුරු කරගන්නත්. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඉතා දීර්ඝ කාලයක් තිස්සේ රජයට අයත් ව්‍යාපාර, අද අපි කතා කරන රජයට අයත් ව්‍යාපාර පාඩු ලැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා න්‍යායාලයෙන් සිට කජු සංස්ථාව දක්වා කතාවක් තියෙනවා රජයේ ව්‍යාපාර පාඩු ලැබෙන එක ගැන. නමුත් ඇත්තටම රජයේ ව්‍යාපාර පාඩු ලැබීම කියන එක, එහෙම නැත්නම් පාඩු ලැබෙන්නට සැලැස්වීම කියන එක, එහෙම නැත්නම් ඒ ව්‍යාපාර වැහෙන්නට සැලැස්වීම කියන එක රජයේ ප්‍රතිපත්තියක්ව පැවති ආණ්ඩු නිසා තමයි මේ රජයේ ව්‍යාපාර මේ ආකාරයෙන් පාඩු ලැබීමේ දිශාවකට ගමන් කරන්නේ. අපේ රජය ඒ ප්‍රතිපත්තියෙන් තීරණාත්මක ලෙස වෙනස් වෙන රජයක්. අපි හිතනවා රජයේ පොදු රජ්‍ය ව්‍යාපාරවලට, එහෙම නැත්නම් SOEs කියන එක, State Owned Enterprises වලට තීරණාත්මක කාර්යභාරයක් ඉෂ්ට කිරීමට තියෙනවා ආර්ථිකය තුල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන ආකාරයට ආර්ථිකයේ හැසිරවීමට. එහිදී විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව, එතකොට ගමනාගමන මණ්ඩලය, ඒ වගේම අනෙකුත් සියලුම සේවා සපයන ආයතන විතරක් නෙමෙයි නිෂ්පාදන කාර්යයේ යෙදලා සිටින රජයේ ව්‍යාපාරවලට පවා තීරණාත්මක කාර්යභාරයක් තිබෙනවා. එතකොට මෙන්න මේ කාර්යභාරය ආරක්ෂා කිරීමේ අරමුණින් තමයි කෝප් කමිටුවට අපි රජයක් හැටියට මැදිහත් වෙන්නේ, කෝප් කමිටු සමාජිකයන් හැටියට අපි මැදිහත් වෙන්නේ. එහිදී මේ ආයතනවල කාර්යක්ෂමතාවය ආරක්ෂා කිරීම ඉතාම වැදගත්. ඒ සඳහා ඒවා හොඳින් ළඟින් නිරීක්ෂණය කිරීම, ඒවායි දුර්වලතා තියෙනවා නම් ඒවා පැහැදිලි කර දීම ඉතාම වැදගත්. මම හිතනවා කෝප් කමිටුව හැටියට අපි මේ කෙටි කාලය තුන වුණත් ආයතන ප්‍රමාණයක්, මං හිතන්නේ ආයතන සමහර ආයතන හාරසිය පනස් හතක් අපිට තියෙනවා අපිට එක්සමින් කරන්න. නමුත් අපි ආයතන ඒ ආයතන මංතනේ 13ක් මේ වෙනකොට එක්සමින් කරලා තියෙනවා. 14ක් එක්සමින් කරලා තියෙනවා. එතකොට ඒ කාලය තුල මං කියන්නේ කෝප් කමිටුවේ ඒ කරන ඒ විමර්ශනය කිරීම කෝප් කමිටු විමර්ශනය කිරීම සෑහෙන ජනතා ප්‍රසාදයක් සහ ජනතාව අතර කතාබහට පත් වෙන දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒකෙදි පැහැදිලි වෙන දේ තමයි මේ රාජ්‍ය ව්‍යාපාර අලාභදායි ව්‍යාපාර බවට පත් වෙලා තියෙන්නේ. මේවා නිසැකයෙන්ම රාජ්‍යයට ව්‍යාපාර කිරීමට තියෙන හැකියාව නිසාවක් එහෙම නැත්නම් මේ ව්‍යාපාර හැසිරවීමට අපිට තිබිච්ච නොහැකියාව නිසාවත් නින්දා නෙවෙයි. මේ ව්‍යාපාර නිශ්චිතවම දේශපාලන අරමුණු වෙනුවෙන් මේ ව්‍යාපාර මෙහෙවීම හින්දා තමයි මේ ව්‍යාපාර මේ ආකාරයෙන් අලාභදායීත්වයට පත් වෙලා තියෙන්නේ කියන එක. එතකොට අපි මෙන්න මේ කාරණය, ඒ කියන්නේ කෝප් කමිටුව කියන එක වැදගත් වෙන්නේ. කෝප් කමිටුවට බලතල ලබා දීම, කෝප් කමිටුව සංවර්ධනය කිරීම පාර්ලිමේන්තුවේ කාරක සභාවක් හැටියට වැදගත් වෙන්නේ මෙන්න මේ කාරණය නිසයි. ඒ වගේම මූලාසන අරුඩ මන්ත්‍රීතුමනි, අපි හිතනවා දැන් අද මේ පාර්ලිමේන්තුවේ එනවා කන්ටේනර් සම්බන්ධව ප්‍රශ්නයක් එනවා. ඇත්තටම මේක මේ විපක්ෂය කියන අපේ විපක්ෂය අපි හැමතිස්සම කියපු දෙයක් තමයි මේ රටේ සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍යයි කියන එක. ඒ කියන්නේ මේ සිද්ධ වෙන වැඩ සිද්ධ වෙන ආකාරය වෙනස් කිරීමට අවශ්‍යයි කියන එක තමයි අපි දිගටම කියපු දේ. එතකොට ඒ කියනකොට අපි මතු කරගන්න ඕන කාරණයක් තමයි ඇයි මේ කන්ටේනර් 323ක් ගැන මට පෙර කතා කරපු කාමින්ද මන්ත්‍රීතුමා කිව්වා ලංකාවේ සිදුවෙච්ච බිහිසුණුම දූෂණ ක්‍රියාව කියලා. හරිද? ඇත්තටම අපි කෝප් කමිටුවේ අද උදේ ඉඳන් කතා කරපු කාරණා බැලුවොතින් ඔබට බොහොම පැහැදිලිව සිද්ධ වෙනවා අද දවස තුලත් සාකච්ඡා වෙලා තියෙනවා ඊට වඩා බිහිසුණු දූෂණ ක්‍රියාවන් ගැන. හැබැයි මේ ඇත්තරම මේ කන්ටේනර් 323 ගැන කතාව 320 හරි 320 හරි ගැන කතාවේදී එන දේ තමයි අපිට පේනවා කාලයක් තිස්සේ ලංකාවේ
මේ ආයතන ඔබතුමීට තව විනාඩි දෙකක් කාලයක් ඉතුරු
තියෙනවා. බොහොම ස්තුතියි මන්ත්‍රීතුමනි. අපිට පේන දේ තමයි මේ ආයතන දුර්වල නියාමන පරිසරයක් යටතේ. එහෙම නැත්නම් දුර්වල රාජ්‍ය ව්‍යාපාර පවත්වා ගැනීම, දුර්වල නියාමන පරිසරයක් පවත්වා ගැනීම රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත් වෙලා තිබුණා. රේගුව කියන ආයතනය අද මෙච්චර විවේචනයට ලක් වෙන රේගුව. එහෙම නැත්නම් මේ රේගුව තුලින් මේ 323ක් ආවා. එහෙම නැත්නම් අයිස් තිබෙන කන්ටේනර් රේගුව තුලින් ඇවිල්ලා තියෙනවා. දැන් මේ හැමෝම කාවද විවේචනයට එල්ල කරන්නේ? මේ නිලධාරීන්ව තමයි අල්ල ගන්නට හදන්නේ. මේ නිලධාරීන් හින්දා මෙතන දේශපාලන බොහොම පැහැදිලිව මේ ආයතන දේශපාලන නායකත්වයක් යටතේ කඩාදමලා මේ දුර්වල නියාමන පරිසරයන් ඇති කරලා රේගුවට ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය පහසුකම් සකස් කරලා නැතුව, මේවා තුල ආයෝජනයන් කරන්නේ නැතුව, වරායේ තදබදයක් ඇති වෙනකන් ඒ තත්ත්වයට එනකන් ආණ්ඩු කළේ අපි නෙවෙයිනේ. මේ තත්ත්වය ඇති වෙන්නේ 2024 දෙසැම්බර් මාසයේදී. එතකොට 2024 දෙසැම්බර් මාසයේදී කියනකොට නොවැම්බර් මාසයේදී තමයි මහමැතිවරණය පවත්වන්නේ. දෙසැම්බර් මාසයේ වෙනකොට මාසෙයි ඇමතිවරයා පත් වෙලා මාසයක් ඇතුළත තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. එතකොට එහෙම තත්ත්වයකදී පවා වගකීමක් අරගෙන, ජනතාව වෙනුවෙන් වගකීමක් අරගෙන, නිලධාරීන් වෙනුවෙන් වගකීමක් අරගෙන තමයි රජයේ වෙලාවේ කටයුතු කරලා තියෙන්නේ. නමුත් මේ ප්‍රශ්න මේ තරම් නරක් වෙනකම්, මේක අර ජනාධිපතිතුමා ඔහුගේ කතාවේදී බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා, මීට පෙර 13 වතාවක් 12 වතාවක් මේ සිද්ධිය මේ ආකාරයෙන්ම මේ කමිටු යටතේ මේ කන්ටේනර් නිදහස් කරලා තියෙනවා. එතකොට ඒ කිසිම අවස්ථාවක මේක අඩුගානේ ඒක ගැන කතා කළා විතරක් නෙවෙයි, එහෙම ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ හින්දා ඒකට යම් කිසි තීරසාර විසඳුමක් ලබා දෙනවා කියලා අදහසක්වත් මේ පාර්ලිමේන්තුව තුළ කතා වෙලා නැහැ. වරාය ගැන අද කතා වෙන්නේ මේක. ඔව්, මේකද වරාය ගැන මේ රේගුව ගැන මෙච්චර බරපතල ලෙස කතා වෙන්නේ ඇත්තම කන්ටේනර් වල අයිස් මතු වෙච්ච හින්දායි. අද මේක මෙහෙම කතා වෙන්නේ මොකද මෙතන මේක ඩිෆ්ලෙක්ෂන් එකක් මේ තියෙන්නේ. සැබෑ දේශපාලන කතිකාව ඇති වෙන්න නොදී මොවුන් මොයේ බොහොම කාලයක් තිස්සේ උත්සාහ කරනවා කන්ටේනර් ජනතාව සත පහකට ගණන් ගන්නෑ මේ කතාව. නමුත් එහෙම කියද්දි හැම පාර්ලිමේන්තු සතියේම මන්ත්‍රීවරු කිහිප දෙනෙක් නැගිට කන්ටේනර් කියලා මේ ප්‍රශ්නේ මතු කරන්නේ.
අපි බොහොමගේ කාල වේලාව අවසන්.
මට තප්පරයක් ලබා දෙන්න මන්ත්‍රීතුමනි. මම හිතන්නේ මේක මේ හැම සතියේම මේක මතු කරන්නේ ජනතාවගේ අවධානය ඩිස්ට්‍රැක්ට් කරන්න. එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තුවේ නිකන් ඒගොල්ලෝ තුර අපේ අපහසුතාවයට පත් වෙයි කියලා කන්ටේනර් කියලා කිව්වහම අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. කන්ටේනර් තදබදයක් ඇති වුණා නම් මේ ඇති උනේ මේ රජයන් පෙර රජයන් විසින් කරන ලද අසාර්ථක ආර්ථික වැඩ පිළිවෙළ සහ දුර්වල නියාමන පරිසරය නිසායි. අපි මේ ප්‍රශ්නේ අපි හරිගස්සන ඉස්සරහටත් මේක ක්‍රමක්‍රමයෙන් හරිගස්සන වගේ අපි මතක් කරන්නට කැමති මේ ප්‍රශ්නය පිළිබඳව විමර්ශනයක් සිදු කරන නියම කළේ මුදල් ඇමතිවරයා ලෙස විශේෂභාර ඇමතිවරයා ලෙස ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් ඒ වාර්තාවට අනුව ඊළඟට ක්‍රියාත්මක කරන්නේ අපේ රජය මේක දැනටමත් CID එකට මේ සම්බන්ධව වෙනත් කරුණු තියෙනවද කියලා වාර්තා කිරීමට විමර්ශනයට යොමු කරලායි තියෙන්නේ එහෙම තියෙද්දි මේ අයිස් කතන්දරයක් යට ගහන්නට මේගොල්ලෝ ඉඳගෙන මේ අයිස් කන්ටේනර් ආපු හින්දා මේ දූෂණය කියලා කතා කරනවා බොහොම ස්තුතියි මන්ත්‍රීතුමනි මම හිතන්නේ මෙන්න මේ කාරණය මේ ඩිෆ්ලෙක්ෂන් එක ඩිස්ට්‍රැක්ෂන් එකක් මේ කරන්නේ අවධානය වෙනතකට යොමු කරන්නයි මම උත්සාහ කරන්නේ ඒ උත්සාහය කොහොමද ජනතාව ගණන් ගන්නේ නැහැ අපි ඒක ගණන් ගන්නෙත් නැහැ කියන එක ප්‍රකාශ කරමින් මම නවත්වනවා බොහොම ස්තුතියි